ගරු ඇමතුමා කතා කරා.
උදාසනාරුඩ සභාපතිතුමනි, අද දින හර්ෂ සිල්වා මැතිතුමාගේ කතාවෙන් පස්සේ රජය වෙනුවෙන් මේ අයවැය පිළිබඳව කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමාට මුලින්ම කියන්න තියෙන්නේ, එතුමා සහ සජබ අද සිහින ලෝකයක ජීවත් වෙනවා. එතුමාගේ සිහින ලෝකයත් එතුමාගේ නායකයාගේ සිහින ලෝකයත් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ කතාවෙන් ඔබතුමාගේ නායකයා අනුගමනය කරන ප්‍රතිපත්ති වලට හඟස් කපලා තමයි ඔබතුමාගේ කතාව තියෙන්නේ. ඔබතුමා මේ රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව, පෞද්ගලීකරණය පිළිබඳව, IMF පිළිබඳව ධනාත්මකව කතා කරා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් ඔබතුමාගේ දැනුම, ඒ වමනාව ඔබතුමාගේ නායකතුමාට නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. ගරු සභාපතිතුමනි, හුඟක් දෙනෙකුට අද මතක නෑ අපි කොහෙද හිටියේ කියලා. එදා 2022 මාර්තු මාසයේදී අරගලයක් කියලා පටන් ගත්තා. අරගලය කියලා පටන් අරගෙන අරගලකාරයෝ ටික හයිජැක් කරා ඊළඟට ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේට විරුද්ධව කටයුතු කරන දේශීය හා විදේශීය බලවේග ඔවුන්ව ඒක ඇදගෙන ගියා. ඇදගෙන ගිහිලා මේ රටේ ආර්ථිකය විනාශ කළා. මේ රට ආයෝජකයන් දෙන්න දුන්නේ නැහැ. මගේ වරායට ආපු දැව් 22ක් හදවලා යව්වා. වෘත්තීය සමිති වැඩ පිළිවෙලා නිසා ජනතා විමුක්ති පෙරමුණේ. ඒ නිසා මේ ආර්ථිකය හදන්න ලෑස්ති වෙන්න නම් අපි මුලින්ම දේශපාලන හා සමාජ ස්ථාවර භාවයක් ඇති කරගන්නට ඕන. ඒ නිසා මේ පාර්ලිමේන්තුව එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටේ ජනාධිපති වශයෙන් පත් කරගත්තා. එතුමා ජනාධිපති අද හුඟක් අය ගමේ කියන අපි අර පොරටෝක් දානවනේ. දැන් ඔක්කොම පාර්ලිමේන්තුවේ පොරටෝක් දානවා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරේ නැත්තම් අපිට පොරටෝක් දාන්න පාර්ලිමේන්තුවක් නැහැ. මෙතනට ඔක්කොම අරගලකාරයෝ ඇවිල්ලා පාර්ලිමේන්තුව ගිනි තියලා අපෙන් කීප දෙනෙක් මරලා දාලා රට විනාශ කළා. අවසානයි ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම එදා ඇති වෙනවා. නමුත් කෘතහස්ත නායකෙක් ඇවිල්ලා මේ රට බේරගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද කාටත් මේ විදියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතුමා එතනින් අතර උනේ නැහැ. හර්ෂ සිල්වා මැතිතුමා කියන පරිදි එතුමා IMF යන්න ඕන කියලා යෝජනා කළා. ඒක ප්‍රමාද වුණේ, ඒක වැරද්දක්, අපිත් පිළිගන්නවා. නමුත් එතුමා තේරුම් ගියා IMF එකට යනවා ඇරෙන්න වෙන අපට විකල්පයක් නැහැ. අපි කැමති වුණත් නැති වුණත් අපි IMF එකට යන්න ඕනේ. නමුත් මමත් කියනවා IMF එක සමාවට සාධාරණ නැහැ. අපිත් මිරිකුවා සදකරා වැඩි. නමුත් අපිට විකල්පයක් නැහැ. ඇයි විදුලි බිල වැඩි වෙන්නේ? ඇයි ජල බිල වැඩි වෙන්නේ? ඒවා IMF කොන්දේසි. ඔබතුමාලම කියනවා IMF එකට යන්න ඕන කියලා. ගියායින් පස්සේ කියනවා මේ වගේ මිල වැඩි කියලා. ජීවන වියදම් වැඩි කියලා. මේක නිකන් හරි අමුතු අපබ්‍රම් කතාවක්නේ. ඔබතුමාලා කියනවා IMF එකට යන්න. ඒවා පිළිගන්න. ඉතින් අපි නෙගෝෂিয়েට් කරලා කරලා මෙතන හදිත් ප්‍රේමදාස ඇවිල්ලා නෙගෝෂিয়েට් කරා කියලා IMF එක මේවා වෙනස් කරන්නේ නැහැ. ඒ පුරටෝක්‍රම් දාන්න එපා. IMF එක බලන්නේ රටේ තියෙන ආර්ථික ස්වභාවය බලලා තමයි ඒ අය කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඒ නිවැරදි තීරණය ගත්තා. ඒ නිවැරදි තීරණය නිසා තමයි අද එදා අපිට ඩොලර් 5ක් තිබුණේ අපේ රිසර්ව්ස් වල. අද 3.5 බිලියන් ඩොලර්ස් තියෙනවා අපේ රිසර්ව්ස් වල. අද අපේ ණය මුදල් ගත්තොත් එහෙම පොලි අනුපාතය ගත්තොත් එදා 128යි 35 දක්වා තිබුණා. ගරු සභාපතිතුමනි, අද ඒක 112ට 14ට බහැලා තියෙනවා. ඒ නිසා එතුමා විසින් ගන්නා ලද වැඩපිළිවෙළවල්, එතුමාගේ විශිෂ්ට නායකත්වය හා දූරදර්ශී දැක්ම මත අද ආර්ථික ස්ථාවර වෙලා යනවා. ඉනිසුන්ට අමාරුකම් තියෙනවා. හර්ෂ සිල්ලා මැතුමා කියන එතුමා අඬල කවුද එක්කෙනෙක් කිව්වලු අනේ කණ්ඩ නෑ කියලා. අශ්වාසුම දුන්නා බිලියන 88කට මේසේ දෙනවා 188කට අඬන්න ඕනේ. එමෙන්න කෙනෙක් ඉන්නවා නම් අශ්වාසුම ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කොයි රටේද දුප්පතුන් නැත්තේ? ඉන්දියාවේ දුප්පතුන් නැද්ද? ඇමරිකාවේ දුප්පතුන් නැද්ද? එංගලන්තයේ දුප්පතුන් නැද්ද? ඒ නිසා එහෙම ලඟු කරන්න එපා. කවුරු හරි එක්කෙනෙක් ඇඬුවා කියලා මුළු රටේම මිනිස්සු අඬා ඉන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් අපි සකස් කරා. අමාරුයි, දුෂ්කරතා මැද්දේ කඩාය වැටුණු ආර්ථිකයක් අරගල කරුවන් විසින් විනාශ කරපු රටක්. ඒ රට ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරා. ඒ නිසා අපට මේ තියෙන තත්ත්වය යටතේ අපට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතුමාගේ නායකත්වය යටතේ, එතුමාගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල යටතේ අපි මේ රට ගොඩ ගැනීමේ ක්‍රියාවලිය දැන් එළඹිලා තියෙනවා. ඔබතුමාට මතකයිනේ මේ රටේ වෘත්තීය සමිතිය එක්ක වැඩ කරන එක ලේසිද? දුම්රිය හැමදාම ස්ට්‍රයික්. මිනිස්සු ස්ට්‍රයික් කරනවා කියලා දන්නේ දුම්රිය පොළට ආවයින් පස්සේ. මේ වගේ රටක්නේ අපිට දායාද කරේ. ඒවට කවුද උඩගෙඩි දෙන්නේ? කවුද ඒවට උඩගෙඩි දුන්නා? විපක්ෂය. ඒවට දුන්නා ජනතා විමුක්ති පෙරමුණ. ඒ වෘත්තීය සමිති හැම අරගලයකටම ආවා රජය ඩීස්ටැබිලයිස් කරන්න, අපහසුතාවයට පත් කරන්න කරා. ඒ විතරක් නෙවෙයි, මාධ්‍ය ආයතනත් ඒවට දායක වුණා. මේකනේ ඇත්ත තත්ත්වය. ඉතින් එවැනි රටක් ගොඩගන්න විශිෂ්ට නායකයෙක් බිහි වුණා. අනිත් අය පැනලා ගියා නායකත්වය දෙනකොට. ගන්න කිව්වට අපෝ අපිට එපා කියලා කිව්වා. දැන් ඉතින් අර නරියාසා මිදිවැල දැන් මොකද කියන්නේ? අයියෝ කරදිය කිවනේ ඔක තිත්තයි අපිට එපා කියලා. ඉතින් ඔතුමාට තිබුණනේ අරගෙන හජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි දුන්නනේ අගමැතිකම ගන්න කියලා. අරගෙන කරන්න තිබුණනේ ඔය කියන අදහස් ටික ඔක්කොම. ඒ නිසා ඔබතුමාටත් වෙනම විකල්පයක් නෑ. IMF එක දාන කොන්දේසි ණය ගෙවල ඉවර වෙනකන් රට ආර්ථික තත්ත්වයෙන් ගොඩ එනකම්ම හැමදාටම තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා ආවා කියලා ආය වෙන දෙයක් කරන්න බෑ. මේ වැඩපිළිවෙළම තමයි ගෙනියන්න ඕනේ. ජනතාව මුලා කරන්න එපා. ජනතාව මුලා වෙන්නේ නැහැ. තමුන්නාන්සේලා ආවා කියලා මේවා ජනතාවට වෙන සහන ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ආර්ථික සංවර්ධනය තුලින් පමණයි එවැනි සහනයක් ලබා දිය හැක්කේ. ගරු සභාපතිතුමනි, ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන, ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් තුල ඉදිරිපත් කරපු මේ අයවැය අංශ දෙකක් තියෙනවා. එකක් අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? දැන් අපේ විපක්ෂ නායකතුමා අහනවා ඇයි ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යගත කරන්නේ කියලා. හර්ෂ සිල්වා මැතිතුමාගෙන් අහුවොත් කියයි රටේ දේශපාලන ආර්ථික න්‍යාය මොකක්ද? IMF කියන්නේ මොකක්ද? මෙරටවල තියෙනවද රජයේ සතු ආයතන පිළිබඳ වූ සංකල්පයක් තියෙනවා ආණ්ඩුවට විශ්වාස කරන්න බෑ කියලා. ඒක ලාභ ලබන්න පුළුවන්, නමුත් ඊට වඩා ලාභයක් ලැබීම සහ රාජ්‍ය ග්‍රහණයෙන් ඔබතුමාගේම කතාවෙන් කිව්වා හර්ෂ මැතිතුමා ඒව නිදහස් කරන්න ඕන කියලා. එහෙමනම් ඒව නිදහස් කළා. රාජ්‍ය පරිපාලනයේ නීතිය සාමය මේ වැඩ කටයුතු කරන ගමන්ම පෞද්ගලික අංශයට ව්‍යාපාර බාර දෙන්න ඕනි. That is the theory. That is the economic theory. ඒ නිසා මේක ඔබතුමා අපි හර්ෂ සිල්වා මහත්මයා නම් මම හිතන්නේ ඒක පිළිගන්නවා ඇති. මේ ඔක්කොම ආයතන පෞද්ගලික කරණය කළ යුතුයි කියන එක රජයේ බරින් රජයෙන් අයින් කරන්න. ඉතින් ඒ නිසා නමුත් අද ඔබතුමාගේ නායකතුමා කියනවා ඇයි මේ ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යගත කරන්නේ කියලා. ඉතින් මේක තමයි ලෝකයේ ආර්ථික න්‍යාය, ලෝකයේ පිළිගන්න ආර්ථික න්‍යාය මේක තමයි. IMF එකට ගියා නම් අපි මේවට අනුගත වෙන්න ඕනේ. ඊට විරුද්ධ වෙලා කටයුතු කරන්න බෑ. ඒ නිසා තාවකාලික දේශපාලන වාසි හොයාගෙන කතා කරන්න එපා හැමදාම. එයින් ඔබට ගිහිල්ලා අපි මේක ක්‍රියාත්මක කරන්නට ඕන ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයිනේ, අපේ මේ අයවැය ලේඛනයේ ඉතා පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රමවේදයක් තියෙනවා. අපි කොයි අතද යන්නේ, කොහොමද යන්නේ, මොනාද කරන්නේ? අපේ ආර්ථිකය සකස් කර ගැනීමේදී අපි පෞද්ගලිකාංශය කෙරෙහි කොතරම් විශ්වාසයක් තියෙනවද කියන කාරණය මේ අයවැයෙන් තහවුරු කළ තියෙනවා. ඒක තමයි ගමම්මඟ. ඒ වගේම අපි ආදායම් වැඩි කරගෙන තියෙනවා, වැඩි කරගත්ත ප්‍රමාණය අඩුයි. නමුත් ඒක හදන්නට නම් අපි ඉන්ස්ටිටියුෂන් හදන්න ඕනේ. ඒකට මං එන්නම් ඊළඟට. ඒ වගේම දැන් බලන්න සමාජ සුභසාධනය අපි අමතක කළනේ. අශ්වය සුභ මේ වගේ තුන්ගුණයකට දෙනවා. ඊළඟට වකුගඩු රෝගීන් වෙනුවෙන්, ආබාධිතයන් වෙනුවෙන්, අපේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් අපි මුදල් වැඩි කරලා තියෙනවා. සමාජ සුභසාධනය අපි අමතක කළා නෑ මේ අවස්ථාවේදී. ඒ පමණක් නෙමේ, ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අපි මුදල් යොදවලා තියෙනවා. අධ්‍යාපනය සෞඛ්‍ය සඳහා මුදල් අපි යොදවලා තියෙනවා. ඒ පමණක් නෙමේ, අපි ඉඩම් අයිතිය, මම මුලින්ම දේශපාලනට ආවේ බොරැල්ල මැතිවරණ කොට්ටාසේ. මන් දන්නවා බොරැල්ල උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, මැද කොළඹ කියන මේ විශේෂ ප්‍රදේශවල අපේ ෆෞසි මැතිතුමා දන්නවා. මේ ගෙවල්වල ඉන්න ජනතාවට අද ගෙවල්වල අයිතිය දීලා තියෙනවා. කුලී ගෙවන් නැතුව ඒකම
ජනාධිපතිතුමා කිව්වේ බොරු. ගෙවල් 50,000ක් දීලා ගෙවල් 15,000යි දීලා තියෙන්නේ.
හරි 15,000ට හරි දුන්නා
15,000ට ඔප්පු දෙන්න බෑ. කොණ්ඩමෝනියම් එකට යන්න ඕනි ඉස්සෙල්ල. බජට් එකෙන් දෙන්න ඕන මිලියන 10ක්.
ඔබතුමා නෙවෙයි පාලනය ගෙනියන්නේ. අද ඒක සම්මුණ ඔබතුමාලට ලොකු අමාරුවක් වෙලා තියෙනවා මේක දෙන එක. ඒ විතරක් නෙවෙයි, අපේ උඩරට කඳු කරේ වතු කරේ ජීවත් වෙන ජනතාවට ප්‍රථම වරට 5,000 ගානේ ලබා දීමේ වැඩ පිළිවෙල අපි ගෙනියනවා. කාලාන්තරයක් තිස්සේ විසඳුණු නැති ප්‍රශ්නයකට විසඳුමක් දීලා තියෙනවා. ඒක මුලතරම් විශාල ප්‍රතිලාභයක්ද? ඉඩම් ප්‍රශ්නය, ඒ වගේම උඩරට අපේ ජනතාවට විශේෂයෙන්ම ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. මේව තමයි මේකේ ලැබුණු ප්‍රතිලාභ. මේ මේ මෙවැනි අමාරු තත්ත්වයක ඉඳන් මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් අපිට ලබා දීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මම විශේෂයෙන්ම සතුටු වෙනවා මා නියෝජනය කළ දිස්ත්‍රික්කයේ එතුමා බදුල්ල ශික්ෂණ රෝහල සඳහා හෘදය ඒකකයක් ලබා දීමට. උගක් අය මිය ගියා මේ හෘදය ඒකක නිසා. ඒක මගේ ඉලීමනු එතුමා ලබා දුන්නා. ඒ වගේම බණ්ඩාර වෙල තොග වෙළඳපොළ සාදීමට මුදල් වෙන් කරා. විශේෂයෙන්ම එළවලු ගොවිතැන් කරන අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල දායාදයක් ඒක අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේ ප්‍රදේශ රාශියකට අවශ්‍ය ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මුදල් මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා. ඒ වගේම කඳුකර ඒ කොටුණු ගම්මාන, කොන්ුණු ගම්මාන සංවර්ධනයට මිලියන 10,000ක් වෙන් කළා තියෙනවා. අපි දන්නවා අපේ ප්‍රදේශවල ඈත කොන්ුණු ගම්මාන තියෙනවා. ඒවට සුවිශේෂී අවධානයක් අපි ලබා දිය යුතුයි. ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් ඒ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන විශාල ඕනෑකමකින් ඒ සඳහා වැඩ කටයුතු කළා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන අද බයින්දි දැන් අපේ විශේෂයෙන්ම දැන් කිව්වා හුඟක් අය කියනවා දැන් අපිට මේ කියන ආදායම් අපිට එකතු කරගන්න හම්බෙන්නේ නැහැ කියලා සභාපතිතුමනි. ඇත්ත, ඒක ප්‍රශ්නයක් තියෙනවා. කස්ටම් එක විශේෂයෙන්ම රේගුව සුරාබදු ඉන්කම් ටැක්ස් මේ කියන ආයතන අපි සුවිශේෂී ප්‍රතියුගත කිරීමකට අපි යොමු කළ යුතුයි. මාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය මේ රේගු ආඥාපන සංශෝධනය සඳහා අවශ්‍ය ඉක්මන් සංශෝධනය යෝජනා කිරීමට මාව ඒ කමිටුවට පත් කරා. මං කියනට කැමති අපි ඉතා ඉක්මනින් ප්‍රේගුවේ මේ දූෂණය ප්‍රමාදය වළක්වලා මේ ආදායම වැඩි කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එය නීති සම්පාදකයා ළඟ තියෙන්නේ. මං හිතන්නේ ඒ යෝජනා ටික ක්‍රියාත්මක වුණාම අපට සුවිශේෂී වශයෙන් ක්‍රේග්වෙන් විශාල ආදායමක මේ තියෙන ආදායම් ප්‍රමාණය අපිට වැඩි කරගන්නට පුළුවන් වෙයි. සුරාබදු අංශයත් එහෙමයි. ඒ සඳහා දැන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය හා අලුත් යෝජනාවල් ක්‍රියාත්මක වීගෙන යනවා. විශේෂයෙන්ම අද ආදායම් බදු අය කිරීමේ මේ ක්‍රමය දැන් අපේ හර්ෂ සිල්වා මැතිතුමාගේ ප්‍රශංසාවට ලක් වුණා. අපි විසින් කරලා තියෙන සමහර ක්‍රියාධර්මයක් අපි ටැක්ස් නෙට් එක වැඩි කරන්න ඕනේ. ආදායම් බදු ඉන්න අයගෙන්ම ගන්න නැතුව අලුතෙන් ආදායම් බදු දැලට විශාල පිරිසක් එකතු කර ගැනීම සඳහා වැඩ කටයුතු යොදන්නට ඕන. ඒ සඳහා මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම ක්‍රියාශීලී ආයතනයක් බවට අපි පත් කරන්නට ඕනේ. ඒව තමයි අපිට තියෙන අභියෝග. මේක මේ ඇතිම තුරට ආණ්ඩුවකට තනීම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවට රාජ්‍ය නිලධාරීන් යහුසුලුව ක්‍රියාශීලීව මේ සඳහා වැඩ කටයුතු කරන්නට ඕන. ඒවටත් අර රාජ්‍ය විරෝධී අය රිංගගත්තයින් පස්සේ ඔවුන් කරන්නේ මේවාට පණ කරලික. මේක තමයි තිත්ත ඇත්ත. ඒක අපි පිළිගන්නට ඕන. අපි කොච්චර තීන්දු තීරණ ගත්තත් රාජ්‍ය සේවයත් මේ සඳහා අනිවාර්යයෙන්ම අනුගත විය යුතුයි. එසේම අපට ඊළඟට කිව්වා අපි දැන් හර්ෂ සිල්වා මැතිතුමා කිව්ව පරිදිම අපට ප්‍රාග්ධනිය නැහැ. එහෙමනම් අපි කොහෙන්ද ප්‍රාග්ධනිය හොයාගන්නේ සභාපතිතුමනි? ප්‍රාග්ධනිය එහෙමනම් අපි විදේශ ආයෝජන අපි ආකර්ෂණය කරගන්නට ඕන. විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නට නම් ඒ සඳහා අවශ්‍ය වාතාවරණය ශ්‍රී ලංකාව තුළ හදාගන්නට ඕන. හැම දේටම ස්ට්‍රයික් කරන, හැම දේටම පාරට බහින, හැම වෙලාවෙම බෝඩ් උස්සගෙන පාරවල් බ්ලොක් කරන මෙවැනි සංස්කෘතියක් තියෙන රටකට කවදාවත් විදේශ ආයෝජක වෙන්නේ නැහැ. මුවක් විදේශ ආයෝජක කියන්නේ ප්ලේන් එකෙන් බැස්ස ඇටි අපිට පේන්නේ විරෝධතා. ඉතින් අපි කොහොමද මෙවැනි රටක මේ කාර්යයන් කරන්න කියලා. ඒ නිසා ඔය කියන ආකාරයට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ලේසි නෑ එකවරම. නමුත් අපි ඒ සඳහා අවශ්‍ය නීති රීති පසුබිම් සියල්ල අපි හදාගෙන අපි වැඩ කටයුතු කරන්න ඕනේ. එතුමාගේ පාලනය යටතේ රාජ්‍ය සංස්ථා හා මණ්ඩල පාඩුවට ගී 2022 වර්ෂයේදී අපේ පාඩුව මිලියන 895ක් වුණා ගරු සභාපතිතුමනි. නමුත් මේ වර්ෂයේ මේ දක්වා අපි ඒ ආයතන වලින් මිලියන 188ක ලාභයක් දැන්ට ලබලා තියෙනවා. ඒ කියන්නේ අපේ පරිපාලනය හොඳයි. යම් ආකාරයක දියුණුවක් අපි පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. යම් ආකාරයකින් දැන් ශ්‍රී ලංකන් එයාලයින්ස් පිළිබඳව කතා කරා අපේ හර්ෂ සිල්වා මැතිතුමා. මමත් ඒ මතේමයි ඉන්නේ. ශ්‍රී ලංකන් එයාලයින්ස් ප්‍රතිව්‍යුහගත කරන්නට ඕන. ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන්නේ බිලියන 1.2ක් ණය ආයතනයක්. හැම අවුරුද්දේම එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක් අපි රටේ ජනතාවගේ සල්ලි වලින් දීලා තිනවා මේ ආයතනය ගෙනියන්න. ඉතින් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දැන් ආරම්භ කළා තියෙනවා. දැන් අපේ පත්‍රවල දාලා තියෙනවා ටෙන්ඩර් දැන්වීම ඕන කෙනෙකුට ඇවිල්ලා මේකට ඔෆර්ස් දෙන්න කියලා. ඉතින් අපි ගමන් මාර්ගයේ දැන් යනවා. ඒ වගේම අනිකුත් ආයතන පිළිබඳවත් අපි ඒ තීරණ ගැනීමට කිසිසේත්ම මැලිවෙන්නේ නැති බව කියන්නට ඕන. ඒ නිසා ඒ වගේම විශේෂයෙන්ම අපිට මේ ක්‍රමවේදයේ වල වෙනසක් විශේෂයෙන්ම කියන්නට ඕන. මුළු ඊළඟට අපිට විශාල චෝදනාවක් කරා හර්ෂ සිල්වා මැතිතුමා. මේ බදු අඩු කිරීම නිසා මිලියන 900 ගානක් අපිට නැති වුණා. ඒ නිසා තමයි මේ මුළු ආර්ථිකයම කඩා වැටුනේ කියලා. මුළු ආර්ථිකය කඩා වැටීම මේ බදු අඩු කිරීමට ලඟු කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් අපි ඒක නිවැරදි කරන්න බදු වැඩි කළාම කියන බදු වැඩි කරන්න එපා කියලා. මොකද මේකේ තේරුම? බදු අඩු කරා කියලා විවේචනය කරන විපක්ෂය අපි බදු වැඩි කළාම කියනවා බදු වැඩි කිරීමත් වැරදි කියලා. මොකද මේ අතර තියෙන தත්ත්වය? මොකද මේකේ තියෙන තර්කය? බදු වැඩි කිරීම අඩු කිරීම වැරදි නම් වැඩි කිරීම වැරදි වෙන්න බෑනේ. ඒ නිසා ඒ අවස්ථාවන්හිදී නිකං වචන හරඹ වලින් ජනතාව රවට්ටන්න එපා කියලා මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නට කැමතියි. ඒ වගේම අපේ විශේෂයෙන්ම කියන්න ඕනේ විදේශ ආයෝජන ප්‍රමාණයක් දැනට අපිට ගලා ඇවිල්ලා තියෙනවා. විදේශ සම්ප්‍රේෂණ ප්‍රමාණය වැඩිලා වෙලා තියෙනවා. මතකයිනේ විපක්ෂයේ ගෙන ගිය ක්‍රියාකලාපය නිසා අපට විදේශ රටවල ඉන්න අයට කිව්වා සල්ලි එවන්න එපා කියලා, සල්ලි හොරකම් කරනවා කියලා. අන්තිමට මොකද උනේ? ගෑස් ටිකක් ගන්න, තෙල් ටිකක් ගේන්න, බෙහෙත් ටිකක් ගේන්න අපට විදේශ විනිමය තිබුණේ නැහැ. මෙන්න මේක තමයි විපක්ෂය විසින් කරන ලද හා ජනමාධ්‍ය විසින් කරන ලද මේ ප්‍රචාරයන් නිසා අපේ කකුලෙන් ඇද්දා. ඇද්දේ අපේ කකුලෙන් නෙවෙයි, ජනතාවගේ කකුලෙන් ඇදලා ජනතාව ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් කරා. නමුත් අපේ රජයට පුළුවන් වුණා මේ තත්ත්වය නිවැරදි කරන්නට. දැන් ප්‍රේෂණ එනවා, සංචාරකව එනවා, විදේශ විනිමය ලැබෙනවා. දැන්ට 3.5 බිලියන් US ඩොලර්ස් අපේ රිසර්ව්ස් වල තියෙනවා. ඉතින් මේවා ජයග්‍රහණ නෙවෙයිද? මේවා ජයග්‍රහ ආර්ථික ජයග්‍රහණ නෙවෙයිද? ආර්ථිකය හරියටට ගමන් කරන බවට සාධක නෙවෙයිද මේවා? නමුත් හැමදේම ඍණාත්මක විදියට බලන්න එපා. මෙවැනි ධනාත්මක සංකේතයක් රාශියක් අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව. එතුමා දෙන ලද නායකත්වය, එතුමාගේ ප්‍රතිපත්ති, එතුමාගේ වැඩපිළිවෙල, එතුමා ජාත්‍යන්තරයේ දිනා ගැනීම සඳහා මහා ගැඹුරු ඉංග්‍රීසි වලින් කතා නොකරට, කාටවත් නොකරන කතා තේරෙන්නේ නැති ඉංග්‍රීසි වලින් කතා නොකරට එතුමා සරල ඉංග්‍රීසි භාෂාවෙන් ගිහිල්ලා ඒවා කියලා ඒ පිළිබඳව සුවිශේෂී වෙහෙසක් අරගෙන එතුමා වැඩ කරලා තියෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා එතුමා වැනි නායකයෙකු ලැබීම මේ රටේ
දෙකක් තියෙනවා. ඔබතුමාට විනාඩි දෙකක්
ගන්න. විනාඩි. මේ රටේ ජනතාවගේ භාග්‍යයක්. එතුමා නොහිටියා නම් අද අපිට කතා කරන්න පාර්ලිමේන්තුවක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ගිනි ඇවිලුණු පිච්චුණු නටබුන් ටිකක් විතරයි. මෙතන ඉන්න මන්ත්‍රීවරු ගණනාවක්ගේ ජීවිතත් ගැති වෙන්න පුළුවන්. දැන් බලන්න අපේ මන්ත්‍රීවරුන්ගේ කීදෙන්ගේ ගෙවල් ගිනි තිබ්බද? අරගලේ නාමෙන් මන්ත්‍රීවරයෙක් මැරුණා. මේ මං ඉතාම කනගාටු වෙනවා අපේ රජයටත්, තවමත් ඒ මන්ත්‍රීවරුන්ට සාධාරණීතු කරන්න බැරි වුණා. සාධාරණීතු කරන්න බැරි වුණා අපේ නීති ක්‍රමය තුළ. ඒකත් අපි ගැඹුරෙන් හිතා බලන්න ඕන කරුණක්. ඒ නිසා විශාල පරිත්‍යාගයක් මේ මන්ත්‍රීවරුන් කළා. නමුත් ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඒ තත්ත්වයෙන් බේරගෙන අද අපිත් ඔබත් සියලු දෙනාම සුරක්ෂිත ජනතා නියෝජිත බවට පත් කරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අමතක කරන්න එපා. ඒ වගේම කැඩිණු බිඳුණු විසිරී ගිය ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා එතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් වැඩපිළිවෙලක්. දැන් අපේ කර්ෂණ එතුමා කිව්වා පත්තරයක තිබුණලු එතුමා කිව්වා කියලා එතුමා තාම තීරණය කරලා නැහැ කියලා ජනාධිපතිවරට එනවද නැද්ද කියලා. මූදහත් ගව්වත් එද්දි කවුද අඹුල ගහන්නේ? තමුන්නාසගේ නායකයන් දැම්ම අඹුල ගහගෙන ලෑස්ති වෙනවා. අපිට හැම වුණාවක් නැහැ. අපිට හොඳ එතුමාට ජනතාව එතුමා මේ ඉතිරි වැටගත් හොඳට කරා නම් එතුමාට ආරාධනය කළා කියයි ඔබතුමා යන්න එපා එන්න කියලා. මොකද එතුමාට එවැනි ආකර්ෂණයක් තියෙනවා. ආකර්ෂණ නැති දායකව තමයි දැන් මම කියලා වෙන කාටවත් එන්න බෑ. කොන්සේක මහත්තයාට එන්න බෑ. මම තමයි ඉන්නේ කියලා අපි දන්නවනේ. ඔය ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ජනතාව නියම වෙලාවට නියම නායකයා තෝරගනි. අපි ජනතාව මතයයි ඉසෙනමන්ට කැමති
දේශපාලනය.
ඒ නිසා මේ බව ප්‍රකාශ කරමින් දුෂ්කර අවස්ථාවකදී මෙවැනි සාධනීය හා ප්‍රායෝගික අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු එමතුමා. ඊළඟ ගරු එම්.ඒ. සුමන්දිරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14 කාලයක්.
Thank you, presiding member, for the opportunity to speak at the second reading of the budget proposals that have been presented to this house by His Excellency the President and Minister of Finance. Whenever I have spoken on the second reading, and if it was the President who held the portfolio of finance, I have consistently raised my objection to that fact, and I must place my objection today also. I have said done this since 2010. The reason is that the Constitution says that public finance is a matter that is entirely in the preserve of Parliament. And therefore, I take the view that it is only a member of Parliament who is accountable to Parliament in that way, who must hold the portfolio of finance. His Excellency the President is not a member of Parliament, although he can attend Parliament and he can answer questions. I take the view that the chief of the executive, who is not a member of the legislature, should not hold that post. Now, having said that, I want to start by welcoming some of the proposals that have been made. For instance, we welcome the increase in monthly cost of living allowance of public sector employees and pensioners. Although insufficient, it's a welcome increase. Also, the increase in monthly allowance for persons with disabilities, elderly citizens and kidney patients, most welcome. Then expediting compensation for missing persons. Now, there was a large sum that was allocated several years ago that was not spent. There is an amount in the Appropriation Act. But over and beyond that, His Excellency in his speech said he is allocating a further sum to expedite the payment. Providing land ownership to farmers, yes, that's a very salutary proposal, and we welcome that. Fishery industry development in the northern region, a long-felt need, and in the budget proposal that has found mention, and we welcome that. Construction of houses for internally displaced persons. Initiating preliminary work for the water supply project in Jaffna. All of these are matters in the budget proposals that we welcome. However, it is one thing to have these proposals, and it is quite another thing to see them realized. So that is why we have reacted with skepticism when even these welcome proposals are mentioned. We have tracked, or several agencies have tracked, the progress made on budget proposals. The Committee on Public Finance has been specially tasked to do this. And between the years 2015 and 2019, I had the honor of chairing that committee, and we started that process, but often came up against a blank wall because there was no information available. And I must say, current chair, Honorable Dr. Harsha De Silva, is also taking a lot of effort to track to see whether previous year's budget proposals have been implemented or to what percentage has it actually been realized. Only 8% of last year's budget proposals, there is even some progress at all. A stupendous 68% has no information at all. No information at all. Then how can we be satisfied, how can we be happy that some progressive proposals have been made? They amount to just words. And I urge the chair of the Committee on Public Finance to sit at least once a month and summon officials to disclose to that committee the progress made on each of these proposals. It must be a continuous assessment process. If not, Parliament cannot actually exercise that powers over public finance. Those words in the Constitution also will become like mere words that are in the budget proposals. So if that is to have any meaning, and in the House, the full House, we will not be able to do that. So now that we have a Committee on Public Finance, I think it would be appropriate to have regular, at least once a month, a meeting to assess the progress on all of these proposals that have been made. I must say that the revenue proposals are wholly unrealistic, and it is not this year alone that it's happening. If this is a trend, then we must know that those are unrealistic. Even in the past years, we have found that it's a habit to make overestimation of revenue and underestimation of expenses. That's the way you show at the budget time, at the budget proposal time at least, that's the way you show a smaller deficit, knowing all too well that is a false figure, that the deficit is actually much, much larger, several times more. So the revenue proposals are wholly unrealistic. Even now, the reason given for the increase in the VAT percentage is said to be revenue has not been collected as envisaged. So we knew that well before. How did we know that? Because revenue has never been collected as anticipated or as disclosed as the revenue proposal. So we know that. Now that is being said as a reason for burdening the entire population with a VAT rate increase. If the inland revenue properly collected taxes from those who are obliged to pay taxes, we obviously won't be in this state. And that is why in the governance diagnostics, the IMF has correctly pointed to revenue collection authorities, the customs, the inland revenue, as being severely corrupt, high officials being corrupt. My only grouse with that report is that they left the political masters out of it. In fact, the revenue collection authorities are shielded and protected by the political masters in office, who are more corrupt than those officials themselves. Now, that is the reason why the country went into bankruptcy. And there is also heavy disparity in allocations. Defense continues to be a high expenditure. We are said to have the 17th largest army in the world for a small country such as ours. 17th largest, the size of the army itself. I can understand when, at a time when that was perhaps necessary, but 15 years or 14 years after the internal strife ended, there doesn't seem to have been any effort taken to demobilize the armed forces. That effort has not happened at all. And so we keep pumping money into a sector that is not necessary to be maintained in the current context. And with regard to corruption, the Supreme Court delivered a judgment yesterday, 265 pages. Most welcome judgment of the Supreme Court. Unfortunately, it's a majority judgment. One judge, for reasons that he has stated, has dissented, but it's a 4-1 judgment, holding the then president, ministers of finance who held that portfolio, governors of central bank, the successive governors, secretary treasury, advisor to the president, one member of the monetary board, and the monetary board itself responsible for the collapse of the economy. Now, I want to recount a particular series of events. The advisor to the president, Dr. P.B. Jayasundara, was found guilty by the Supreme Court in the case of Vasudeva Nanayakara versus K.N. Choksi. And I must disclose my interest in the matter because I was the counsel who appeared for Vasudeva Nanayakara. He was found guilty and fined ₹500,000 at that time by the Supreme Court. He paid the fine. He was told that he cannot hold public office thereafter. He gave an affidavit to court stating that he will not hold any public office thereafter. Then there was a change in the office of the Chief Justice. And the new Chief Justice, the Minister of Justice is asking me to name the person. I will name him. I will tell. It's not wrong to name. The new Chief Justice, Asoka De Silva, constituted a court to which Dr. P.B. Jayasundara made an application to withdraw his affidavit. Why? Because then President Mahinda Rajapaksa insisted that P.B. Jayasundara and P.B. Jayasundara alone must be appointed Secretary to the Treasury. As counsel for Honorable Vasudeva Nanayakkara, I objected to this. One day the full court sat, 10 judges sat, one judge was unavailable, and then a 7-judge bench allowed it with one dissenter. Honorable Shirani Tilakavadana wrote a dissenting judgment, a dissenting order. Others allowed it. And he was appointed Secretary to the Treasury. The Chief Justice at that time who allowed it, the day after his retirement became the legal advisor to the then President. So, corruption in high places is demonstrated by this just one example. And now the Supreme Court again finds that President, his two brothers, Dr. P.B. Jayasundara and others, responsible for the collapse of the economy. There is one thing that they have not done and that they should have done. The court should have done. In the Easter bombing case, for failure to prevent the attack, the former president, several others, were asked to pay hundreds of million in compensation. But in yesterday's judgment, those who have been found guilty, found responsible for the economy collapsing in this country, don't have to pay any compensation. Court says petitioners did not ask for compensation. No, the court could have granted just and equitable relief. Surely the Rajapaksa brothers have enough money to pay the 22 million people in this country. Surely if a compensation has been ordered, all the money that is parked outside the country can be brought. Minister of Justice himself said several people have parked their money outside the country. It can be brought, and the country's economy can be revived just on that alone. Country's economy collapsed because the public money has been stolen by President and his brothers and several other those others who worked with them. They have taken the money out of the country. What the Supreme Court should have done is ordered them to pay compensation for every citizen of this country and bring that money into the Treasury, and that would have seen the revival of this country's economy. This is not the end. Perhaps due to the nature of the proceedings in the Supreme Court, that is what the court has held. But I'm sure now must start a recovery process from those who have been held responsible by the Supreme Court. And every citizen of this country is entitled to make that claim, to ask them to bring the money back and make this economy stand back again. Thank you.
Sutiya Garu Mantri Tuma, Nada Garu Acharya Vijayadasa Rajapaksa Ematuma, Utwari Vinadi Vissaka Kalaya.
You wanted it too?
Yeah.
I know. The deal to pass him at the day.
Garu Acharya Ranjit Bandar Ematuma, Utwari Vinadi Vissaka Kalaya.
Mulasana Rudakaru Mantri Tumani Bhomat Pasatutino Bhutuma Vage Vedagat Mantri Varek Kasun Mulasani Vendri Vilavakumi Katav Karana Avastava Labhima Sambandi Garu Mantri Tumani Aibe Vivade Matanan Danine Vena Patakata Harila අපි හිතුවා ඇත්තටම මේ අයවැය පිළිබඳව යම්කිසි නිශ්චිත තීරණාත්මක සාකච්ඡාවක් මේ ගරු සභාව තුළ සිද්ධ වෙයි කියලා. අවාසනාවකට වෙනුවට හුදු දේශපාලන කරුණු තමයි වැඩිපුර ඉස්මතු වෙලා පවතින්නේ. මම හිතනවා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ සමාජ මාධ්‍යයට හවසට අවශ්‍ය කරන වොයිස් කට් එක දෙන්න. මේ අයවැය දිහා ගරු මන්ත්‍රීතුමනි අපිට ඕන විදිහකට බලන්න පුළුවන්. ඒත් අපේ පාර්ලිමේන්තුවේ මේ විෂය පිළිබඳ අවබෝධයක් තියෙන දැනුගත් මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. මේ රටේ මහජනයා අපේක්ෂා කරනවා අඩුම ගානේ මේ පිරිස හරි මේ අයවැය පිළිබඳව සමබර සාකච්ඡාවකට එළඹෙයි කියලා. ඔබතුමා දන්නවා මේ අයවැය ඉදිරිපත් කරේ ඉතා අසීරු අවස්ථාවක. ඒ අවස්ථාව අසීරු කළේ කවුද කියන එක මේ රටේ මහජනතාව දන්නවා. ඔබතුමා හොඳාකාරවම දන්නවා මේ අරගලය මේ රටේ ආර්ථිකය ඉතා නරක ස්ථානයකට අරගෙන ගියා. කොවිඩ් වසංගතයට පස්සේ අවස්ථාව බලලා ඉතාම සූක්ෂම ලෙස ජනවරමකින් බලයට පත්වෙච්චි ජනාධිපතිවරයෙක් තනතුරෙන් නිරපීමට පිරිසක් කටයුතු කළා. ඔබතුමා දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් නිශ්චිත වශයෙන්ම හිම කාලබකවානුව තුළ පැවති අපහසුතාවයන් සමනය කරන වැඩපිළිවෙලක් යෝජනා කරා. ඒ වැඩපිළිවෙල තමයි 69 ලක්ෂයක් මහජනතාව ජයග්‍රහණය කෙරෙව්වේ. ඒ ගමන අඩපණ නොකළා නම් මේ කුමන්ත්‍රණයට හවුල් වෙච්චි පිරිස හොඳාකාරවම දැනගෙන හිටියා අවුරුදු 20කට ඒ ගමන අපහු හරවන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා කුමන්ත්‍රණකරුවන් දැන හෝ නොදැන මේ රට අනපේක්ෂිත අසීරු ස්ථානයකට අරගෙන ගියා. ඒ නිසා මූලාසනාරු මන්ත්‍රීතුමනි මට අහන්න තියෙන්නේ දැන් තමුන්නාන්සලාට සනීපද කියලා විතරයි. අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා කීප පළක්
order please පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව දිවා ආහාරය සඳහා නතර කරනවා. නැවත පසුරුවකට පමණ රැස් වෙනවා.